नमो तस्से बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से।
සමාධිය තියෙන හැමෝටම මේක තේරෙන්නේ නැති කෙනෙකුට ඇහෙන්නේ නැති නේ? ඔය සමාධිය තියෙනවා කියන අසන්න කොච්චර දුවත් ඇහෙන්නේ තේරෙන්නේ නැති ඇයි? සමාධිය තියෙන හැමෝටම මේක ඇහෙනවා තේරෙන එකක් තියෙනවාද?
මොකද්ද?
හිත සමාධිගත වෙනවා කියලා තියෙන නිසා කමඨහනක් තුළ හිත හොඳට සමාධිගත වෙච්ච කෙනෙකුට මේ කාරණා කොහොමද තේරෙන්නේ? ඇහෙන්නේ.
ඒක එහෙම තමයි මේ
ධර්මය
කියන එක වෙනමම ඉගෙනගෙන හිතින් පුරුදු පුහුණු කටයුතුමයි. ඒ නිසයි සුඛා ප්‍රතිපදා දන්දා විඤ්ඤා චරිතයක් තියෙනවා. හැම වෙලාවෙම යම් කිසි කෙනෙක් ඉන්නවා හිත බොහෝ ඉක්මනට සමාධි කරන්න පුළුවන්. හිත සමාධි වෙනවා. ප්‍රතිපදාව සැපසහගතයි. හිත සමාධි කරන්න අපහසු නැහැ. හැබැයි දන්දා විඤ්ඤා අවබෝධය ඉතාම දුෂ්කරයි, ඉතාම අපහසුයි. කියන්නේ අහලා තේරෙන්නේ. ඒකයි ධ්‍යාන දක්වා ලබලත් නමුත් අනාගාමී නොවි සෝවාන් සකදාගාමී මට්ටමේ ඉන්න චරිත තියෙනවා. දැන් ඇත්තටම නුවණක් තියෙන කෙනාට සමාධිය විතරයි අඩු. හොඳටම දර්ශනය තියෙන කෙනාට සමාධිය විතරයි අඩු. නමුත් සමහර චරිත තියෙනවා ආශ්‍රව එක එක මට්ටමේ ආශ්‍රවවල අඩු වැඩිකම් තියෙනවා. ඒබඳු කෙනාට ධර්මයේ තේරිලා ඉතුරු ටික තේරෙන්නේ නැහැ සමාධිය තිබුණා. එතකොට විශේෂයෙන්ම දර්ශනයෙන් පහකට උතු කෙලෙස් තියෙන කොට අපි කිය දැන් සංයෝජන ගත්තාම සංයෝජන දෙකට බෙදන්න පුළුවනි. දිට්ටි තුන සංයෝජන තුන ධර්මයෝ තියෙනවා. දිට්ටි නොවන සංයෝජන වුණ ධර්මයෝ තියෙනවා කියලා දෙකට බෙදෙන උන සංයෝජන. එතකොට සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතා තුන සංයෝජනයක් වගේම දිට්ටිය. දිට්ටි තුන සංයෝජන තුන ධර්ම. ඒ දිට්ටි තුන සංයෝජන තුන ධර්මයෝ කිසිම වෙලාවක සීලය නිසා, වීර්යය නිසා, සමාධිය නිසා අයින් කළ නොහැකි. ප්‍රඥාවම අවශ්‍යයි. ඒකයි ඒ ටික දර්ශනයෙන් පහකට තු කිලිස් කියන කොටස දාලා තියෙන්නේ. ඊට පස්සේ දිට්ටි නොවන සංයෝජන වෙන ධර්මයක් තියෙනවා. දිට්ටි නෑ නමුත් සංයෝජන. ඒක තමයි කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච. මේ කාමරාග පටිග රූපරාග අරූපරාග මානෝද්ධච්ච අවිද්‍යා කියලා කියන හතර දිට්ටි නෙවෙයි නමුත් සංයෝජනය. මුන්නතර නුවණක් තිබුණත් ඒ ටික ගෙවෙන්නේ නැහැ. ඒ ටික ගෙවෙන්න සමාධිය ඕනෙමයි. ඒ ටික ගෙවෙන්න සමාධියම ඕනෙමයි. එතකොට කෙනෙකුට ඔය දික්ටිත් නොවන සංයෝජනත් වන ධර්මයෝ ඊට පස්සේ අර පුද්ගල හතරට බෙදනවා. දුක්ඛා පටිපදා දන්දා අභිඤ්ඤා, දුක්ඛා පටිපදා කිප්පා අභිඤ්ඤා, සුඛා පටිපදා දන්දා අභිඤ්ඤා, සුඛා පටිපදා කිප්පා අභිඤ්ඤා. ඒ කියන්නේ කෙනෙකුට හිත බොහොම අමාරුයි හිත හදාගන්න. ඒ කියන්නේ හිත වඩන්න සමාධිය ඇති කරගන්න හරිම අපහසුයි, දුෂ්කරයි. සමාධිය බලාගෙන තමයි ප්‍රතිපදාව සැපද දුකද කියන කාරණාව කියන්නේ. හිත සමාධි කරන්නේ බොහොම දුකසේ නම් එයාගේ ප්‍රතිපදාව දුකයි. ඒ වගේම නුවණත් අඩුයි. එතකොට ප්‍රතිපදාව දුකයි, නුවණත් අඩු කෙනාට කියන දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා කියලා. හිත සමාධි කරන්නේ බොහෝම අමාරුයි. හැබැයි සමාධිගත හිතට වහාටක් ගල පෙනෙන චරිත තියෙනවා. පොඩි සමාධියක් ඇතුනොත් ගල ධර්මයේ පෙනෙනවා, තේරෙනවා. ඒ ඇයිද කියනවා දුක්ඛාපටිපදා විකීපාවේ. සමහර කෙනෙක් කියනවා බොහෝම පහසුවෙන් ඉක්මනට හිත සමාධි වෙනවා. එයාට කියනවා සුඛාපටිපදා කියලා. ප්‍රතිපදාව සැපයි යාවේ. හැබැයි කොච්චර හිත සමාධි වුණත් නුවණ අඩුයි. එකම තැනක තියෙන චරිත වෙනවා. සමාය තන්තු කියේ ඒ වගේ. එතකොට සුඛාපටිපදා දන්දා විඤ්ඤා. සමහර කෙනෙක් කියනවා ප්‍රතිපදාව බොහෝම සැපසහගතයි. ඒ වගේ වහා ධර්මයක් තේරෙනවා. කිප්පා විඤ්ඤා. ඒකට හේතුව තමයි යෝනිසෝ මනසිකාරයේ පුරුදු පුහුණු කළ නැතිකම. එතකොට යෝනිසු මනසිකාරය කියන එක අවශ්‍යමයි කරන්න. හැම දෙයක්ම තියෙන එක තැනක් බලාගෙන මේ ආශ්‍රයක්ෂය සඳහා නැත්තම් කර්මක්ෂය කිරීම සඳහා අපි කිව්වේ දැන් අඹඇටයක් වගේ දෙයක් ගත්තොත් අඹඇටේ බීජය කිව්වොත් ඒ බීජය වැය වෙලා අඹ ගහක් අඹ ගෙඩි අඹ ඉති හැදෙනවා ඒකද ඵලයක්. අඹ ගහ අඹ ගෙඩි නෙමෙයි මේ මේ අඹ ඇටින් බලාපොරොත්තු වෙන්නේ අඹ ගෙඩි ලෝකය. තේරෙන්නේ අඹ ගෙඩි දෙන්න විදිහක් නැහැ ගහක් නැතුව. ඒ හින්දා ඒ සිත ඒ බීජයටම අයිති කෘත්‍යයක් වුණා ගහක් හදලා ගෙඩි හදන එක. එතකොට මේ බීජයේ ඵලය තමයි ගහක් ගෙඩි දෙකම ගහක් හදලා ගෙඩි හදනවා. හරිද? ගෙඩි මේකේ බලාපොරොත්තු ගෙඩි ඉදීම හදන්න බැරි හින්දා ගහ ඇති. ගහ හදලා ගෙඩි හදනවා ඵලය. එතකොට මේ ගෙඩි ඇතුලේ තියෙන ඇට තමයි ආපහු පැලවෙන්නේ. ගහේවත් ගෙඩිවලවත් පැලවීමේ ධර්මතාවයක් කොහේවත්ම නැහැ. තේරෙනවද? කෙනෙකුට පුළුවන් නම් මේ අඹ ඇටයකින් ගහක් හැදලා ගෙඩි හැදෙනකොට හැදෙන ගෙඩි ඇතුලේ තියෙන ඇට පැල නොවන විදිහට බීජයක් නැතක්වත් කරන්න පුළුවන් නම් එකම ඇටයක්වත් හැදෙන්නේ නැති විදිහට මේ ගහ අවුරුදු 50ක් හරි 100ක් හරි තියේ ගෙඩිත් හැදේ ගෙඩිත් කයි එකම ඇටයක්වත් පැලවෙන්නේ නැහැ. පැලවෙන්නේ පැලවෙන හේතුව කලම නැති කරලා තියෙන්නේ. මේ ඇට පැලවීමේ ප්‍රවණතාවය කලම නැති කරලා පුරාණ කර්මයට නැත්තම් පුරාණ ඇටේ හේතුන් හටගත්ත මේ ගහ ගහේ හැදෙන ගෙඩි ආයු සංකතිය ඇතිතක් කී ආහාරපත්ති තිබිලා පුරාණ කර්මයෙන් නැත්තම් පුරාණ හේතුව නිසා හටගත් අබැටේ නිසා හටගත් ගහේ ආයු සංතතියක් නැති වෙනවා. ගෙඩිත් නැති වෙනකොට නැවත ගස් හදන ඇටත් කලම නැති කරලා තිබුණා. මේ අඹ කියන પરම්පරාව නැති වෙයි යුක්තිය. අඹ කියන ධර්මතාවයක් නැහැ ඒක පොත. තේරෙන්නේ නැහැ. නමුත් ඇටේ නිසා ගහක් හදලා ගහේ හැදෙනවා ගෙඩි ගෙඩි නිසා ආයෙත් කල වෙනවා. ගෙඩියේ ඇතුලේ තියෙන අඹ ඇටයක් ආයෙත් බීජ වෙනවා. බීජ වෙලා ඒ නිසා ආපහු ගහක් හැදෙනවා ගෙඩි හැදෙනවා ආයෙත් ඒක ඇතුලේ තියෙන මේ චක්‍රයක අඹ කියලා දෙයක් ලෝකේ තියෙනවා. අඹ කියලා දෙයක් ලෝකේ තියෙනවා. හේතුඵල ධර්මයක් නිසා විද්‍යමානයි අඹ කියන පැවැත්ම. ඒ වගේ නමුත් ඒ බීජ න්‍යාය තුළ ධර්මතාවයක් තියෙන අඹ වලට විතරක් නෙමෙයි හැම එකකටම ওই સિદ્ધාන්තය තමයි හේතුඵල ධර්ම. නමුත් මෙහෙම වෙන સિદ્ધාන්තයන් අතර අඹ කියන ධර්මතාවය ලෝකෙ විද්‍යමානයි එතකොට. ඒ වගේ අපි පුරාණ කර්ම විඥානය ගත්තොත් අඹ ඇටේ වගේ ඒ කර්ම සිත බලාගෙනම ප්‍රතිසන්දි විපාක සිත හට ගන්න. ඇත්තටම මේ කර්මයට විපාක තමයි රූප විඳින්න, සද්ද විඳින්න, ගන්ධ විඳින්න, රස විඳින්න, ස්පර්ශ විඳින්න හම්බ වෙන එක, ධර්මාරම්මන විඳින්න හම්බ වෙන ටික තමයි මේ කර්මයේ විපාකේ. නමුත් රූප විඳින්න, සද්ද විඳින්න, ගන්ධ විඳලා විඳින්න හම්බ වෙන පැවැත්මක් හම්බ වෙන්නේ ඇහැ කන දිව නැත්තම් නේද? ඒව හම්බ වෙන්නේ සවිඥානික රූපයක් නොතිබුණු. ඒ නිසා ඉස්සෙල්ලාම වෙනවා ගෙඩි හදන ඇන්ද ඉස්සෙල්ලා ගහ හදන්න වෙනවා වගේ කර්ම සිතෙන් කරන්නේ ප්‍රතිසන්දි වශයෙන් නාම රූප දෙක හදනවා. ප්‍රතිසන්දි නාම රූප දෙක හදනවා. හරිද? විඥානාකුසල ඇතන පස්සේ වේදනාද. හොඳට මතක තබා ගන්න ඕනේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතනයන්ගේ උපචය කෘත්‍ය කරන්නේ විපාක සිතකි. විපාක සිතකි. හරිද? එතකොට මේ විඥානය රාම් බෑටේ පොළොවේ පෙරලි තැබුවාම අඹ ඇටේ තියෙන බීජ ගතියත් පොළොවේ තියෙන ඕජාසාරය දෙකම උදව් කරගෙන මැදින් අංකුරයක් හැදෙන්නේ. අංකුරයක් හැදෙන්න පොළොවේ පස් ටික නොතිබුණා නම් අඹ ඇටේ විතරක් තිබුණොත් අංකුරයක් හැදෙන්නේ නැහැ. පස් විතරක් තිබුණොත් අඹ කියන ඇටයක් නොතිබුණා නම් අඹ විදිහේ ගහක් හැදෙන්නේ නැහැ. එතකොට බීජ අංකුරයක් හැදෙන්න ඒකේ අයිතිය පස් වලට විතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුට විතරයි කිව්වොත් වැරදි. එහෙම නැත්නම් අඹ ඇටේ තියෙන බීජ ගතියට විතරක් අයිතිය කිව්වොත් වැරදි. මේ දෙන්නම නිසා මැදින් පැනනගිනවා මොකද්ද? බීජ අංකුරය. දැන් ප්‍රථම කාරණාව තමයි අඹ ඇටේ වැය වෙලා තමයි පසුද්දෝ කරගෙන අඹේ තියෙන ගතිය වැය වෙලා බීජ අංකුරය ආවේ නම් ආය අඹ ඇටේකුත් දැන් කතා කරන්න ඉඩ නැහැ. බීජ අංකුරය කියනකොට ආය අඹ ඇටේ දැන් කතාව නැහැ. අඹ ඇටේට පුළුවන්කම තියෙන්නේ මිනිස්සයාට පුළුවන්කම තියෙන කාලා අඹ ඇටේ යටගන්න එක විතරයි. අඹ ඇටේට පුළුවන්කම තියෙන්නේ බීජ අංකුරය දක්වා උපකාර. බීජ අංකුරය තමයි මහත් බවට පත් වෙලා ගහක් වෙන්නේ. ඒක වැඩෙනකොට. එතකොට මේ දෙන්න නිසාම හැදුණු බීජ අංකුරය වැඩෙනවා කියලා කියන දෙන්නගේම අනුග්‍රහය තියෙනවා. නැවත නැවත සතර මහා ධාතු අනුග්‍රහයක් තියෙන නැවත නැවත මේ 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 බීජ අංකුරේ අඹ අඹ කියන ගතියේ අනුග්‍රහයක් තියෙයි. එහෙම විදිහටමයි ගහ ලොකු වෙන්නේ. එහෙම ලොකු වෙන ගහේ අඹ ගෙඩි හැදෙන්නේ. හරිද? ඒ වගේ අඹ ඇටේ පොළවේ හිටවුවා වගේ තමයි අඹ ඇටේ වගේ තමයි කර්ම විඥානය. අඹ ඇටේම පොළවේ හිටවුවා වගේ එතන සංදියක් කියලා කියනකොට හැම වෙලාවෙම එකම විදිහේ ගති දෙකක් එකට එකතු වෙනවා. කර්ම විඥානය සහ ප්‍රතිසන්ද විඥානය. හරිද? දැන් සංදියක් වුණාම හැම වෙලාවෙම මේ විඥානය කියන අපි කියමු හේතු නිසා ඵලයක් හැදෙනවා කියන තැන ගත්තහම හේතුඵල කියන දෙක ගත්තහම එකම විදිහේ ධර්මතා දෙකක් එකට හම්බ වෙනවා. අපි දැන් අර අවුරුදු මාස 31ව ගනිනකොට මාසේ හරියට මැදට 31ව දෙකක් එකට වැටෙනවා. එහෙමනේ. අන්න ඒ වගේ මේ කර්ම විඥානයේ ප්‍රතිසන්ද විඥානයේ කියලා දෙකම. ඔකට අපි කියන චුති චිත්තය සහ ප්‍රතිසන්ද චිත්තය කියලා. හරිද? මේ දෙක එක ළඟ තියෙන. මෙයා බලාගෙන අනිත් කෙනා තියෙන. එතකොට අපි චුති කියලා පිට වෙන පැත්තට මතක් කරන්නේ කර්ම පැත්තේ. ප්‍රතිසන්දි කියනකොට උප්පත්ති කියනකොට ප්‍රතිසන්දි පැත්තේ. චුති උප්පත්ති කියනකොට කර්ම විපාක. කර්ම විපාක. හැම වෙලාවෙම එතකොට එතන සන්දිය කිව්වහම විඥානයේ එක ළඟ දෙවරක්. එකවර දෙවරක් කියලා. හරිද? එතකොට කර්මසිත බලාගෙන අඹ ඇටේ වගේ තමයි කර්මසිත. අඹ ඇටේ බිම හිටෙවුවා වගේ තමයි විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ බවට පත් වෙලා රූපයකට පිහිටි බව. හරිද? ඊට පස්සේ සිතේ තියෙන කර්මජ ගතිය තර අඹ ඇටේ තිබුණු අඹ කියන බීජ ගතියත් සතර මහා ධාතුවත් උදව් කරගෙන හැදුණු බීජ අංකුරේ වගේ විඥානයේ තියෙන නාම ධර්ම ටිකත් උදව් කරගෙන බාහිර කබලින්ක ආහාර රූපයත් උදව් කරගෙන මහ බුත ටික මේ දෙන්න නිසා හැදිනකම තමයි නාම රූප. නාම රූප හදන නාම රූප කියලා. එතකොට හිතේ තියෙන ගතියට තමයි අපි දැන් අච්චුවක් ගත්තාම මැටි පිරවුවාම හරියට අච්චු ඇඩේට හිටින්නේ. ඒ වගේ හිතේ තියෙන ගතිවල හැඩයට තමයි මහ බුත ටික තැම්පත් වෙන්නේ, හැඩ වෙන්නේ. උසද මිටිද කළුද කන් ඇස් ඇතුවද ඇස් නැතුවද කන් ඇතුවද කන් නැතුවද අතපය ඇතුවද අතපය නැතුවද කියන ගති ටික ඔක්කොම තියෙන ස්ත්‍රියක් කියන විදිහට පුරුෂයෙක් කියන විදිහට කියන ටික සතර මහා ධාතුවේ නෑ ඔය ගති ටික. ඔය කර්මජ රූප ජීවිතේන්ද්‍රිය කියන රූපය ගත්තාම ජීවිතේන්ද්‍රියකට අදාළ ජීවිතයකට අදාළ සියලු කෘත්‍යයන් ටික ඒකේ තියෙයි. හරිද? ඒ විදිහට තමයි රූප මිටිය රාසය. ඒකට කියනවා උපචය රූප කියලා. මේ රූප ටික මුලින්ම හදන ටිකට කියනවා උපචය. පසුව ඇති වෙන චිත්තචෛතසික නිසා හෝ පසුව වෙන රූප කලාපයන්ගේ අනුග්‍රහය ලැබෙන මුල්ම ටිකට ඒ ඔක්කොටම රැස් වෙන්න කලින්ම හැදෙන එකට කියනවා උපචය කියලා. උපචය කියන්නේ නැවත නැවත රැස් වෙන කියලා. එතකොට මේ සිතේ තියෙන කර්මජ ගති ටික කනබුන ආහාරෙන් හදන මහ භූත ටිකත් දෙකම උදව් කරගෙන මේ අපි මම කියලා හිතන මේ විදිහේ රූපයක් හැදෙනවා. හරිද? මේ රූපේ අවිඥානික බව වෙන් කරන්න බෑ. අවිඥානික බව මේ රූපේ වෙන් කරන්න බෑ. මේ සිතේ පවතින වේදනා සංඥා සංඛාර කියන ධම්මායතනේ මහ භූත ටික උපාදාය කරගෙන ඉන්නේ, ඇසුරු කරගෙන තියෙනවා. හිතේ තියෙන ගති ටිකට ඒකයි මේ මහ භූත ටිකම ඉත්‍ත්‍යක් විදිහට පුරුෂයෙක් විදිහට නපුන්තකෙක් විදිහට කියන විදිහට හැදෙන්නේ ඒ නිසා. ඒ කයේ තියෙන ගති ටිකට. ඊට පස්සේ මේ නාම අපි මේ හැදුණු නාම රූප දෙකට අඛණ්ඩව කනබුන ආහාරිනු චිත්තචෛසික ටිකයි උදව් කරනවා. අර බීජංකුරේට අඛණ්ඩව නැවත නැවත අඹගත් ගෙඩිය තියෙන අඹ කියන ගති ස්වභාවයත් පොළොවේ තියෙන සතර මහා ධාතුවත් අඛණ්ඩව නැවත නැවත උදව් කරන ඉඳන් රූපකලප වැඩි වෙන්නේ. ඈ ඊට පස්සේ මේ වගේ චිත්තජයසික ටිකේ තියෙන කර්මජ ගතියේ කනගුණ ආහාරයේ ගති දෙක නැවත 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 අනුග්‍රහය දක්වනවා. අපිට නොතේරුණාට මේ විඥාන නිසා නාම රූප කියන කාරණාව මේ නාම රූප දෙකේ පැවැත්මට මේ ආහාරය මේ ටික ප්‍රත්‍යින් හැදුණා රූපේ අකණ්ඩව මෙහෙම ගහ හැදෙනකොට ගහේ අතු බෙදෙනවා වගේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ප්‍රභේද අතු ඇති වෙනවා. ඊගාවට අවකාශ ධාතුව තුල එක එක ආකාරයට සතර මහා ධාතු රාශි වෙලා තියෙයි. මේ ඇහෙන් බලනකොට එකෙන් රූපයක් හදලා පේනවා. හැබැයි හැඩසටහන හදලා පේන්නේ ඇහැ හරහා. ඒ ධාතුන්ගේ චලනය විවිධාකාරෝයි ධාතුන්ගේ චලිතයන් තියෙයි. කන නිසා ඒ චලිත අතරින් යම් යම් ශබ්ද හදලා පෙන්වනවා. ඒ හැම තැනකම ඇහෙන් උපද්දලා පෙන්වන රූපයේ වර්ණ සටහනක් මහ භූත නිසා. දැන් මේ ඇහැ තේරුණා නාම රූප නිසා සලායතන කියනකොට නාම රූප දෙක මහ භූතයි ආහාරයයි කියන දෙන්නම නිසා නම් නාම රූප නිසා සලායතන කියනකොට මේ ආයතනයේ මේ තියෙන්නේ මේ ප්‍රති දෙකමයි කියන එක තියෙනවා කියන්නේ. ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, ඇහැ ආහාර ප්‍රත්‍ය කියන කාරණාව තියෙනවා. හරිද කියනවා. එතකොට ඉබඳු ඇහැට රූප ගැටෙනකොට, කන ශබ්ද ගැටෙනකොට මේ නාම රූප දෙක හදන ගතියට උදව් කරන පොතේ සිට ඊට අනුගතව උපදින. එකයි. එතකොට තමයි ඒවට තමයි නියම විපාක සිත් කියලා කියන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන. අපි කෙනෙක් අපි මේ ලෝලු කුටුවක් හොගා කරලා ඒකේ අස්සෙන් අපි කනෝ වගේ සිත් විසින්ම විපාක විඳින්න පුළුවන් ශේෂ්ත්‍රය හදලා, ඒ කියන්නේ ඇහැ කන මෙහි සිත්ෙම්ම රූපයක් Tamanට උනේ ආකාරයට හදලා නාම රූප කරලා ආයතන ටික හදලා තමන්ට සැප දුක් විඳින්න පුළුවන් විදිහේ රූප ශබ්ද ගන්ධ මේව පැටලෙන විදිහ දැල් ටිකක් හදලා තියෙනවා. ඒ කියන්නේ මකුළුවෙක් කෑම කන්න ඕන නම් තණ්හාවට මොකද කරන්නේ? දැලක් බැඳලා පැත්තකට ලයින දැල බඳින එකම තියෙනවා මොකද්ද? තණ්හාව. එතකොට බැඳලා සතෙක් අහුවෙනවා. අහු වෙනකොට දැන් දෙත් තණ්හාවෙන් නම් අහුවෙච්ච වෙලාවේ තණ්හා නොකර ඉන්නවා කියන එකක් නෑ. ඛණ්ඩම තමයි යෙදෙන්නේ. ඇයි? දැල බැඳෙම ගන්න. ඒ සඳහායි. යමෙක් දැල බැඳලා සති පැටලෙනවා. පැටලෙද්දිත් ඒක නොකයි නා. අන්න තණ්හාව නැති වෙනවා. හරි. තණ්හාවෙන්මයි මේ දැල බැඳෙත්. දැලට පැටලෙනවා සති පැටලෙන එක නොකනවා නා. හරිද? ඒ වගේ මේ ප්‍රතිසන්දි හිත නිසා නාම රූප වෙලා ආයතන ටික හැදුනහම මේවට කියනවා ප්‍රසාද රූප කියලා. දැල් මොකටද මේ දැල් ටික තියෙන්නේ? ගෝචර ධර්ම. මේවට ගොදුරු අල්ලගන්න. රූපේ ගෝචර ධර්ම, සද්දේ ගෝචර ධර්ම, ගන්ධේ ගෝචර, ගොදුරු. ගොදුරු ධර්මයක්. මොකටද? ඇහැට ගොදුරු, කනට ගොදුරු, ගොදුරු කරගන්න. රූපේ ගොදුරු කළා. ඒ කියන්නේ දැල කරන්නේ ගොදුරක් රැකලා තියෙන මොකද අයිතිකාරයට කන්න. ඊට පස්සේ ඇහෙන රූපයක් අල්ලගත්තාම හිත ඊට අනුගතව ඉපදිලා ඒක විඳිනවා. කන ඊට අනුගතව ඉපදිලා ඒක විඳිනවා. තේරෙන්නේ? එතකොට විඳීම කියන ධර්මතාවයක් උතන තියෙනවා. විඳින්නෙක් නෑ, විඳීමක් තියෙන. හේතු ප්‍රත්‍ය ස්පර්ශ නිසා විඳීමක් තිය, විඳින්නෙක් නෑ. ඔන්න ඔතෙන්ට එනකම් මේ පුරාණ කර්මයට හටගත්ත විපාක කියලා කියනවා. එතකොට ඒ ඇස් ඉදිරිපිට හම්බ වෙන රූපයක පමණ තීරුම් ගත්තාම ඇති අපිට. ඒ ඇස් ඉදිරිපිට ප්‍රතිසන්දි වශයෙන් හම්බ වෙච්ච හැම රූපයකම යම්තාක් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඖදාරික සුකුම හීන ප්‍රණීත දුර ළඟ කියලා යම්තාක් රූපායතනයක් තියෙනම් ඒ හැම රූපයක්ම මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහනක්මයි කියලා විනිශ්චයට එන්නට ඕන. ඔය 11 පොළ කිව්වේ කෙනෙකුට ඇහෙන් දත යුතු රූප හම්බවන්නේ නම් හම්බවන්න තියෙන ශේත්‍රය. ඔයින් තොර අඩුවත් වැඩිවත් නැ වෙන හම්බෙන්න තැනක් නැහැ. හරිද? ඒ හැම රූපයකම ඇහැට ගොදුරු වුණා නම් ගොදුරු උනේ මහ භූතය නිසා පවත්නා වූ වර්ණ සටහනක් චිත්‍ර මාත්‍රයක් කියලා ඉගෙන ගත යුතුයි. හරිද? පුරාණ කර්මයට ඇසිදි පිටට විඳින්න හම්බුනේ වේදනා මාත්‍රය. මොකද රූප මාත්‍රයක් විතරයි විඳින්න හම්බුනේ. ඒ රූප ස්පර්ශයෙන් උපන්න වේදනාවක් තිබුණා මිසක විඳින්න යමක් හම්බෙලා තිබුණ නැහැ ඒ තුල. හොඳට ඒක තේරුම් ගන්නට ඕන. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර දුර ළඟ ගුරුසු සියුම් හීන ප්‍රණීත කියලා යම්තාක් ශබ්ද තියෙනම් ඒ හැම ශබ්දයක්ම මහ භූත නිසා හටගත් උපාදාය රූපයක් වූ සද්ද රූප මාත්‍රයක් පමණයි. මේ වගේ ආයතන හයටම ඉබඳු ධර්මතා ඔසවල ගන්නා වූ මනසකුයි තිබුණේ. ඉබඳු රූප, ශබ්ද, ගන්ධ, අනාත්ම වූ ධර්මතා ඒ විදිහටම ඔසවල ගන්නා වූ මනෝවිඥානයකුයි තිබුණේ. ඒක තුළ ඒ මනෝවිඥාණයට කිසිදු විස්තරයක් තිබුණේ නැහැ. තේරුණාද? ඔන්න ඔය මට්ටම තමයි විපාක ආයතන හය තිබුණේ. ඔන්න පුරාණ කර්මයේ ඇටේට හටගත්ත ගහ, ගහේ ගෙඩි. ගෙඩි ඇතුලේ තමයි ඇට තියෙන්නේ වගේ ඔන්න ඔය පෙනෙන රූප, පෙනෙන ශබ්ද, පෙනෙන ඇහෙන ශබ්ද, දැනෙන ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධර්මාරම්මණයන් බලාගෙනයි හැම වෙලාවෙම ආපෝ කර්ම සිත් හටගන්නේ. රූපාරම්මණන්වා, සද්ධාරම්මණන්වා, ගන්ධාරම්මණන්වා, රසාරම්මණන්වා, පොට්ටබ්බාරම්මණන්වා, ධම්මාරම්මණන්වා, යං යං වාපනාරබ්බ කියලා කර්ම සිත් විස්තර කරන්න ඒ නිසා. තේරුණාද? අර ගෙඩිය තුළ යට තියෙනවා වගේ අපිට මේ ආයතන ටික ඒකෙන් පෙන්වනවා. එතකොට ආයතන ටිකේ නෙමෙයි දැන් දෝෂේ තියෙන්නේ. ආයතන කියන්නේ ගෙඩි ටික, මදේ වගේ. ඕව ඇතුලේ හැදෙන ඇටවලට, ඒ කියන්නේ මේ ආයතන ටික එල්බගෙන ඊට අනුව රාග දේශ මොහ සහගතව, එක්ක අලෝභ දේශ මොහ සහගතව ඊට අනුගත වූ පුදින මනෝ විඥානයයි නැවත මේ වගේ නාම රූප දෙකක් හදලා ආයතන ස්පර්ශ ආයතන ආය හදන්න පුළුවන් කර්ම ගතියේ තියෙන බීජ ගතියේ තියෙන මේ ස්පර්ශ ආයතන හය අල්ලගෙන උපදින මනෝ විඥාණයට. ඒ උපදින මනෝ විඥානේ හිඳෙන්නේ නැහැ, රැස් මේ නැති වෙන්නේ නැහැ, ක්ෂය වෙන්නේ නැහැ. ඒ හිතින් කීන් කිරින් ස්පර්ශ ආයතන හය ආරම්භය කරනවා. ස්පර්ශ ආයතන හයට හිතන්නේ කියන්නේ කරන්නේ කියන මෝඩකම විතරමයි මෙතන තියෙන්නේ. ඒ මෝඩකම හිඳුනේ නැති තා මේ පෙනෙන ඇහෙන දෙයට හිතනවා කියලා කලේ තමන්ගේ කර්ම විඥානය නැවත සකස් කරගන්න එක, වැඩි දියුණු කරගන්න එකයි කරන්නේ හැම කෙනෙක්. එතකොට ඒ නිසා පෙනෙන ඇහෙන දේ ආරම්භය රාග දේශ මොහ වශයෙන් හිතනකොට වර්තමානයේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින ආපව සංස්කාර. මේ කර්ම සිතට අර උපචේ රූප ආපව සවිඥානික වෙනවා. දැන් ඒවට හැදෙන්නේ නැහැ, හැදුණු රූප නැවත නැවත පවත්වන මේ හැම සිතකින්. ඒ හින්දා මේ හැම සිතකම ජීවිතින්ද්‍රිය දෙනවා. මුලින් කර්ම සිතෙන් කරපෝ හැම කෘත්‍යයක්ම නැවත නැවත මේ හැම සිතකෙම කරනවා. නැත්තම් මේ ටික කෙරෙද්දි තව යටින් යන ප්‍රතිසන්දිතකුත් තියෙනවා නෙමෙයි. එතනින් හදලා පවත්වලා දුන්නු ටික අකණ්ඩව දැන් පවත්වනවා මේ වගේ විපාක කර්ම කියන සිත්වලින් මාර්ය මාර්ගවලට. එතකොට පෙනෙන රූපේ වෙනම එකක්. පෙනෙන රූපේ දිහා බලාගෙන හිතනවා කියන අදහසින් මේ හැඩයට තමයි හාමුදුරුවක් කියන්නේ, මේ අහවල් හාමුදුරුවනේ, මේ හාමුදුරුවෝ මෙහෙම බලන් දන්නවා නේ හොඳයි කියලා. ඔහු මම හිතුවොත් ඔන්න මම මේ හිතන දේ මගේම මනසේ හාමුදුරුවක් ඉන්නවා කියන චේතනාව මුල් කරගෙන හිතින් ගින් කිතින් කරා. ඔය කන්න කමට මේ කය සවිඥාන අර විපාක මට්ටමෙන් ආදල දුන්නා නාම රූප දෙක පවතිනවා. දැන් කර්ම මට්ටමේ සවිඥානකයි ප්‍රසාද ටික සවිඥානකයි. ඒකයි දැන් උපදින හැම හිතක් හිතක් ගන්නම ප්‍රසාද ටික මැරෙනවා අපෝ උපදින. දැන් ප්‍රසාද ටික සවිඥානක නම් සවිඥානක ප්‍රසාද වලට රූපියක් ගැටලා හිත ඊත අනුගත උපදිනකොට දැන් මේ කර්මයට විපාකයක් කියලායි කියන්නේ. කාමෝචරස්ස කුසලස කම්මස කතත්ත උපචිතත්ත විපාක. ඉස්සෙල්ලක කියන්න උනේත් එහෙමම තමයි, වෙනසක් නැහැ. නමුත් දැන් මේක අභිනව මේ අකණ්ඩ සිද්ධියක් නේ. මේ විදිහට වෙනදට වෙච්ච දෙයට වඩා වෙනදට උපචේ රූපයක ප්‍රධාන ලක්ෂණය ප්‍රතිසන්දිසිත කියන මේ විඥානාම රූප සලායත පස්සේ දෙනවා කියලා මේ ගහ කොටස ඇති. දැන් මේ ප්‍රවෘතියේදී වෙන්නේ කර්ම භවයකින් කර්ම සිතකින් මේ ටික පවත්තන්නේ. එච්චරයි වෙන්නේ වෙනසකට. ආපෝ විපාක චක්කු විඥාන උපදිනකොට එකම විදියට එකමයි. එතකොට මේ සිතට විපාක කියලා කියන්නේ. හරි, එච්චර කියන්න ඕනේ නෑ. මම එතෙන්දී මතක් කළේ යම්කිසි කෙනෙකුට පුළුවන් නම් ගහයි ගහේ හැදෙන ගෙඩී තියෙද්දි ගෙඩි හැදුලේ හැදෙන ඇට නැවත නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් නම් මේ ගහ ගෙඩි හැදෙමින් අවුරුදු ගානක් තිබිලා ඉතින් පස්සේ ගස් පරම්පරාව ඉවරයි කිව්වා වගේ මේ නාම රූප දෙක නිසා ස්පර්ශ ආයතන හයේ ආරම්භය රූප ශබ්ද ගන්ධ මේ අරමුණු පෙනෙනවා නම් කෙනෙකුට පුළුවන් නම් අවිද්‍යාව නිරුද්ධ කළ මේ සංස්කාර නැති කරන්න. ඒ කියන්නේ හැම වෙලාවම සංස්කාරය යෙදෙන්නේ ලෝභ දේශමෝ. ඒ කියන්නේ සත්‍යෙක් පුද්ගලෙක් ආත්මයක් ඉන්නවා කියන තැනකින් තමයි මේකට හිතවන්නේ කියවන්නේ කරවන්නේ. අපි කියමු හතර උපාදානෙක කාම වස්තු තියෙනවා ඉන්නවා කියන තැනකින් තමයි හිතවන්නේ කියවන්නේ මේක අල්ලවන්නේ. කාම උපාදාන කියලා කියන්නේ මේ වස්තුව අපේ උපදින විඥානයේ මේ වස්තු කෙරෙහි අල්ලවන්නේ වස්තුන්ට අයිති කියවලා හිතවන්නේ පළවෙනි එකක් තමයි කාම ගතිය. රත්තරන් තියෙනවා, රිදී තියෙනවා, මිලමුදල් තියෙනවා, අම්මලා තාත්තලා දුවල පුතාලා ඉන්නවා කියන කාම වස්තු තියෙනවා ඉන්නවා කියන වටිනාකමකින් යුක්ත ගතියක් වෙන එක. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරුද්ධයි කියලා කියන්නේ මෙතන මහ භූත ටික සහ උපාදාය රූපයි තියෙන්නේ කියන ටික පෙන්න තමන්ගේ කාම කියන ගතියට මේ වස්තු ටික අල්ලන්න ඉඩ දෙන්නේ. හරිද? අපි කියමු රත්තරන් ගොඩක් පෙනෙන්නේ කිව්වහම, එතකොට රත්තරන් කියලා ඒ රූපය රත්තරන් කියලා වටිනාකම දකින්න හදනකොටම තමන්ට පුළුවන් නෑ, එතන මහ භූත නිසා හටගත් වර්ණ සටහනක් චිත්‍ර මාත්‍රයක් නේ තියෙන්නේ. ඒ රූපය රත්තරන් මෙච්චර වටිනවා කියන අදහස තමන් තුළම වුණේ තියෙන්නේ කියලා තමන්ගේ විඥාණයට පිහිටීමක් නොදෙනව රූපය. නමුත් ඒක පැහැදිලි නැත්නම් අපි කියමු අපි හැම වෙලෙම තමන්ට අවබෝධයේ පහසුව සඳහා උපමා ඉදිරිපත් කරලා ගන්න. ඔය විදිහෙම රත්තරන් පෙනෙන විදිහ ෆොටෝ එකක් ගහලා බිත්තියේ තිබුණොත් ඒත් ওই විදිහටම රූපෙ පෙනේ. එතකොට ඒ පෙනෙන දෙයි මේ පෙනෙන දෙයි අතර අඩුවක් නැහැ. අඩුවක් නැහැ. එතකොට එහෙනම් අපිට පෙනෙන දේ දිහා බලාගෙන පෙනෙන දෙයට රත්තරන් කියන අදහස හිතලා තියෙන්නේ අපි. නැත්තම් මොකද මේ පෙනෙන චිත්‍රය ඇතුළෙත් එහෙම භෞතික යමක් තියෙනවා එය කියලා තමන් ඔප්පු කරලා පෙන්වන්න ඕන. එතකොට මේ විදිහට පෙනෙන දෙයට පෙනෙන දේ තුළ පවතින ඇත්ත ඇති හැටි පෙන්වලා තමන්ගේ විඥාණයට ඉඩ නොදෙන විදිහට සකස් කරනකොට කාම උපාදානයෙන් උපාදාන නොවන විදිහට මෙයා වග බලා ගන්නවා හම්බෙන හැම රූපයක්. ඊට පස්සේ මේ ස්පර්ශ ආයතන හයත් මනෝ විඥාණයෙන් ස්පර්ශ ආයතන හය අල්ලන තව එක ක්‍රමයක් තමයි ditthi upadana. සත්‍යයක් ඉන්නව පුද්ගලයක් ඉන්නව ආත්මයක් තියනවා කියලා. සත්‍යය ඉන්නව පුද්ගලයෙ ඉන්නවා කියන ගතිය රූපවල තියෙනවා නම් Taman hari anun hari ඒ ගතිය දුරු වෙන්න හැම වෙලාවෙම අල්ලලා දෙනවා පටිච්චසම්පදාය සිද්ධිය. අඹ ඇටයක් අරගෙන අඹ ඇටේ ගහක් උනේ මෙහෙම නේද, ගෙඩි හැදිලා අතු හැදිලා ගෙඩි හැදෙනවා කියන තැනක තියෙන්නේ මේ වගේ ප්‍රත්‍යක් නේද. ඒ වගේ රූප බලන සද්ධාහන කෙනෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා නෙමෙයි. ඔය පෙනෙන බව ඇති උනේ ඇහැ නිසා නම්, ඇහැ ඇති උනේ කය නිසා නම්, කය ඇති උනේ මේ නාම රූප දෙක නිසා නම්, මේ ප්‍රසාද ටික ඇති උනේ නාම රූප දෙක නිසා නම්, ඒක ඇති උනේ මෙහෙමයි කියලා මේ ප්‍රත්‍ය ටික අල්ලලා පෙන්නනවා. පෙන්නලා මේ නාම රූප දෙකේ සත්පුද්ගල ආත්ම භාවයෙන් පිහිටන්න නොදෙනවා, අල්ලන්න නොදෙනවා. ditthi වශයෙන් මේ ස්පර්ශ ආයතන හයට අල්ලන්න ඉඩ දෙන්නේ. එතකොට මේ හැම වෙලාවෙම සතර උපාදානයෙන් තමයි මනෝ විඥාණයට ස්පර්ශ ආයතන හය අල්ලන්න ධර්මතාව හතර. ඔය හතර නැති වුණොත් මේ ආයතන හය අල්ලන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ අත්වහද උපාදානයි. රූපයේ සත්‍යයක් හැටියට රූපය අසුරු කරගෙන සත්‍යයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, වේදනා සංඥා සංකාර විචාකර සක්කාය විචිති තියෙන ඒ විදිහට මේ ස්පර්ශ ආයතන හය පෙනෙනවා. ඒ වෙලාවට ස්කන්ධයන්ගේ උදේ වැය පෙන්නලා මේ රූපය කනබුන ආහාරයෙන් හැදෙන එකක්, මේ සංඥාව ස්පර්ශ නිසා හැදෙන එකක් කියලා ස්කන්ධයන්ගේ උදේ වැය පෙන්නලා මේ අත්වාදයෙන් අල්ලන්න නොදෙනවා. ඊගාවට වෘත සිල් සමාදන් වෙන මේ විදිහට ඉන්න ඕනේ, මේ විදිහට පිරිසිදු වෙන්න ඕනේ කියලා සිල් වෘත සම්බන්ධව කෙනෙක් මේ ස්පර්ශ ආයතන හය අල්ලන්න පුළුවන්. එතකොට සීලය කියන එක කෙනෙක්ගේ නෙමෙයි, දුස්සීල බව කෙනෙක්ගේ නෙමෙයි. මෙතන මෙහෙම පිරිසිදු වෙන්න බෑ. ඒ කියන්නේ සීලය කියන එක හේතු ප්‍රත්‍ය. මොකද අලෝභ අධි සමෝහ කියන කුසල සිතක් නිසායි කය වචෙන් දෙකේ සංවර වෙන්නේ. කයින් මේ විදිහට අතපය අකුලගෙන හැකිලා හිටියට කෙනෙක් සංවර වෙන්නේ නැහැ. ඈ ඊට පස්සේ සිත අසංවර වෙන්නේ ලෝභ දේශ මොහ නිසායි, සංවර වෙන්නේ අලෝභ දේශ මොහ නිසායි. කය වචෙන් දෙකේ සංවර බව අසංවර බව මේ හේතු ප්‍රත්‍ය කියලා මේ වගේ ධර්මතාවයේ පටිච්චසම්පාද ධර්මතාවයෙන් තව පැත්තකින් පෙන්වලා සීල ෘත වශයෙන් ලෝකයා හිතන කරනවා කියන තැනක තියෙන සිද්ධාන්තය එන් හිත අල්ලන්න නොදී ස්පර්ශ ආයතනය අල්ලන්න නොදී ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපි එක්කෙනෙක් ගැන නෙමෙයි ලෝකේ හැම කෙනෙක් ගැන. කෙනෙක් ස්පර්ශ ආයතනය හා අනුගත වෙන්න පුළුවන් මේ වගේ දෘෂ්ටියකින්. මම මේවා කන්නේ නැහැ, මේ විදිහට ඉන්නේ, මේ විදිහට හැසිරෙන්නේ කියලා ආයතන ටික මේ වගේ දෘෂ්ටියකින් ස්පර්ශ ආයතන 6 හදා ගන්න පුළුවන්. මේ ස්පර්ශ ආයතන 6 අල්ලන්න තියෙන හේතු ටික තමයි ඔය. උන්ෝයේ හේතු ටික නැති වුණොත් මේ ස්පර්ශ ආයතන 6 ආරම්භය හැම වෙලාවෙම නැති වෙන්න නම් අවිද්‍යාව නැතිවෙන්න ඕනේ කියන ස්පර්ශ ආයතන 6 ඇත්ත පෙන්න පෙන්නයි මෙයාට ඉඩ නොදෙන්නේ. මේ තරම් ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගන්නෙම වෙන මොකුත් නෙමෙයි ආශ්‍රයක්ෂයට. අම්මා තාත්තා දුව පුතා සත්‍ය පුද්ගලෝ ඉන්නවා කියලා හිතෙන හැඟීම තමයි තමන්ගේ මනසේ තියෙන කෙලෙසි ආශ්‍රවය. ඕක ක්ෂේ වෙන්නේ අවිද්‍යාව ක්ෂේ වෙන්නේ. ඒ කියන්නේ මේ ආශ්‍රය මේක ස්පර්ශ නැතිුන් නැති වෙනවා කියලා බැලුවට හරියන්නේ නැහැ. එහෙම ගෙවෙන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ ඔය ආශ්‍රය ඉපදෙන්න හේතු වෙච්ච තැනටම ආපහු යන්න වෙන නැති කරන්නේ. ඇස් ඉදිරිපිට ආපු ඇහැ රූප චක්කු විඥානේ ඇත්ත නොදන්නාකම නිසායි නම් පුද්ගලයේ සත්‍යයක් ඉන්නවා කියන හැඟීම ඇති වුනේ. එහෙනම් බලන්න පුද්ගලයක් ඉන්නවා, පුද්ගලයෙක් ගැන අහන්න තියෙනවා, පුද්ගලයෙක් ගිගඳ සෝඳ බලන්න පුළුවන්, දැනගන්න පුළුවන් කියන මේ gati ටික හිඳින්ද හිඳෙන්ද ආපහු ස්පර්ශ ආයතන 6ටම යන්න ඕනේ. එතකොට මේ ස්පර්ශ ආයතන 6 පෙනෙන අනාත්ම ස්වභාවයේ වර්ණ සටහනක් නැත්තම් මහ භූතයන්ගේ උපාදාය රූපයක් නැත්තම් මහ භූත හැටියට බලලා මේ විඥානයේ තියෙන ගතියට ඉඩ නොදෙන එකමයි කරන්න තියෙන්නේ. ওই ටික කරනකොට කරනකොට අවිද්‍යාව උපදින සංකාරණ සංකාර නිමිත්ත ආරම්භයේ හැම වෙලෙම තණ්හා උපාදානකම තිබුණේ සංකාරය හරහාමයි ආවි තණ්හා උපාදාන. අවිද්‍යා සංකාර නිරුද්ධ වෙනකොට තණ්හා උපාදාන නිදනා කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 අල්ලන්න ශේත්‍රය නැති වෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි ස්පර්ශ ආයතන 6 කිසිවක් ඉතුරු වෙලා පිනෙන්නේ නැහැ සමානට. භව නිරෝධය හම්බ වෙනවා. එතකොට මේ කය තියෙන තාක්ම ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන ඊට අනුගත නොවුණු මනසක් ඇති වෙනවා. ওই විදිහට ජීවත් වෙනකොට ගහේ ගෙඩි කනව ඇට පැලෙන්නේ නැහැ. හිතින් ගින් කිරින් ඒකට බඳින්නේ නැතුව පෙනෙන ඇහෙන දේ පෙනෙනවා ඇහෙනවා. හිතන්නේ කියන්නේ කරන්නේ තමමයි කියලා දන්නවා. ලෝකයා මේ ඇත්ත නොදන්නාකම නිසා පෙනෙන ඇහෙන දෙයට හිතමින් හේමින් කරමින් දුක් විඳිනවා කියලා තියා දකිනවා. ලෝකේ හැදුනේ මෙහෙමයි කියලා දකිනවා. තමන් ඒ ලෝකෙන් ඒ ස්පර්ශ ආයතන 6 කිසිම නෑදෑයක් තමන්ගේ නෑ. තමන්ගේ කියලා කිසිවක් නෑ. ස්පර්ශ ආයතන 6 තමන්ව දකින්නෙත් නෑ, තමන්ගේ දෙයක් දකින්නෙත් නෑ, තමන්ගේ ආත්මයක් දකින්නෙත් නෑ. නේතම්මම නේසෝ හමස්මින් නිමේසෝ අත්තාති. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා එයා හොඳට දකිනවා. හොඳට පැහැදිලි. හරිද? එතකොට මෙහෙම කරනකොට උපාදාන වශයෙන් නොකනකොට කිලස් කිරණ වීමෙන් තිරින වෙනවා කියන්නේ ඊට අනුගතව සිත් උපදින මේ ගතියෙම නැති වෙලම යනවා. අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු වෙනකොට සංකාර නිරුද්ධම වෙනවා කියලා කියන්නේ. හිතනවා නම් හිතන්නේ සිතින් හිතලම හිතනවා. හිතින් හිතලම කියනවා, හිතින් හිතලම කරනවා. එහෙනම්ද අනුන්ට බයින්නේ නැහැ. අනුන්ගේ බැනුම් අහන්නේ නැහැ. කුම්භෝව අංගානි සකේ කපාලේ සමෝධම් වික්ඛු මනෝ විතක්කේ අනිශ්චිතෝ අඤ්ඤ මහේට යානෝ පරිනිබ්බුතු උපෝදීයෝ කිංචි. ඉම්බා සිය කබලෙහි යවයව බහාගත්ත වගේ. අර කුම්ම සූත්‍රේ අහලා තියෙනව නේද? දවසක් ගංගානම් ගඟේ උඩහා ඉඳලා ඉද්දෙක් එනවා. පාත ඉඳලා උඩහට නරියෙකුත් යනවා. නරිය දකින්න ඈත ඉඳලා ඉබ්බෙක් එනවා, ඉබ්බ දකින්න ඈත ඉඳලා නරියෙක් එනවා. නරිය හිතනවා වරෙන් ළඟට ආපු ගමන් උඹේ ඔළුව හෝ කඩාගෙන කනවා, අතක් හෝ කඩාගෙන කනවා, කකුලක් හෝ කඩාගෙන කනවා කියලා. ඉබ්බ ඈත ඉඳන් හිතනවා ඈත නරියෙක් එනවා, ඌ දැන් හිතනවා ඇති ළඟට ආපු ගමන් මගේ ඔළුව හෝ කඩාගෙන කනවා, අතක් හෝ කඩාගෙන කනවා, කකුලක් හෝ කඩාගෙන කනවා කියලා. මම නම් දෙන්නේ එක කැල්ලක් කඩාගෙන කන්න කියලා ඉබ්බා හිතනවා. නරිය හිතනවා ළඟට වරෙන් ගලාගෙන කනවාට දෙන්න ටික 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 ළඟ වෙනකොට ළඟට එනකොට මීබ්බා මොකද කරන්නේ? ටග් ගාලා කැලි පහ උඩට දැක්කා. ඔළුවයි කකුල් දෙකයි අද්දකයි උඩට දැක්කා. නරියා මොකද කරන්න සද්ද නැතුව දැන් දාපන් ඔළුව ඔළුව කඩා ගන්න. දැන් දාපන් කකුල එල්ලීද කකුල කඩා ගන්නවා. දැන් දාපන් අතක් එල්ලීද අත කඩා ගන්නවා කියලා බලාගෙන ඉන්නවා ඉන්නේ. ඉබ්බ ඇතුලේ ඉඳන් හිතනවලු නරියා හිතනවා ඇති දැන් දාපන් ඔළුව ඔළුව කඩාගෙන කරනවා. දැන් දාපන් කකුල දැම්මොත් කකුල කඩාගෙන කරනවා. අත දැම්මොත් අත කඩාගෙන කරනවා කියලා හිත හිත ඇති. මම නම් දාන්නේ කියලා හිතාගත්තා. මෙහෙම බොහෝ වෙලාවක් හිටිය ඉබ්බ නෙමෙයි එකාංගයක්වත් එළියට දැන්නේ. නරියා බලාගෙන ඉඳලා මූණන් එළියට එන කෙක් නෙමෙයි කියලා ගියා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඉබ්බා එකාංගයක්වත් එළියට දැම්මම නරියා කඩාගෙන කනවා. ඉබ්බ නෙමෙයි එකාංගයක්වත් එළියට දැන්නේ. මහණෙනි අංග පහකින් යුත් ඉබ්බ වගේ තමයි මේ යෝගවචරය පුද්ගලයා. නරියා වගේ තමයි පවිතු මාරය. කැහැලි පහ වගේ තමයි ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ අංග පහ. ඇහැ එළියට දැම්මොත් මොකද වෙන්නේ? ඉබ්බා එක අංගයක් එළියට දැම්මා වගේ නරියා කඩාගෙන කනවා වගේ මාරයට අහු වෙනවා. කන එළියට දැම්මොත් නාසය දිව ශරීරයේ එළියට දැම්මොත් ඉබ්බ අංග ටික එළියට දැම්මා වගේ කෙලින්ම නරියා කඩා ගන්නවා වගේ මාරයට අහු වෙනවා. ඇහැ එළියට දානවා කියලා කියන්නේ මොකක්ද? අපි හිතන කියන කරන දේ පිනින දෙයට ඇහැට බැඳලා නම් තියෙන්නේ. හිතන කියන කරන දේ කනට බැඳලා නම් තියෙන්නේ. හිතන කියන කරන දේ නාසයට දිවට කයට බැඳලා නම් තියෙන්නේ. ඒ තාක් මගේ හිතින් කියින් කිරින් කියන්නේ අභ්‍යන්තරෙ නෙමෙයි එළිය. මගේ හිතින් කියින් කිරින් කාටවත් දැනෙනවා. කාටත් ඒකට ලං වෙන්න පුළුවන්. ඒ හිතේ මං හිතන එකට විරුද්ධව හිතන්න පුළුවන් කෙනෙකුට. මං කියන එකට විරුද්ධව කියන්න පුළුවන්. මං කරන දෙයට විරුද්ධව කරන්න පුළුවන්. එතකොට මායයට අහු වෙනවා වගේ කර්ම රසවල ජරා මරණ දුකට අනන්ත අප්‍රමාණ ගෝරු බීරු සසර සයුරට වැටෙනවා. මරණයටපත් වෙනවා. ඉබ්බසිය කබලෙහි අවයව බහගත්තා වගේ සමෝධම් වික්ක මනෝ විතර්ක ටික හකුලවා ගන්න විතරයි දෙන්නේ. මේ රූපේ දකිනකොට සමාහිත හඳුරුව කියලා හිතේ ඉන. සමාහිත හඳුරුව කියලා හිතෙන්නේ මටනේ, මමනේ හිතන්නේ. එතකොට එහෙම හිතුවට රැකවරණයක් නැහැ රැඳෙන්නේ නැති නිසා. මම මේ සමාහිත හඳුරුව කියලා මටනේ හිතෙන්නේ කියන ක්‍රම තමන් තුළම රඳව ගන්න රූපේ පැත්තට ගිහිල්ලා ඇත්ත බලනවා. එකයි අවිද්‍යාව හිඳිනවා කියලා කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුන් නියද තම්මස් කියන කුණප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සතහන් මාත්‍රයක් මෙතන තියෙන්නේ කියලා අනාත්ම ස්වභාවය පෙන්වනවා. බිත්ති ඇඳපු චිත්‍රයක් නේ මෙතන තියෙන්නේ කියලා පෙන්වනකොට ඇත්ත තමයි. එහෙනම් කෙනා කියන ගතිය මංගාව තමයි කියලා අර තමංගාව හොඳට ඒ ගතිය නතර වෙන්න නතර වෙලා පේන්නේ එතකොටයි. එහෙම නැතිනම් නෑ සමාහිත හඳුරු කියන එක හිතන්නේ මමනේ, හඳුරුනම කියන එක හිතන්නේ මමනේ, මටනේ හිතෙන්නේ කියලා කිව්වට නෑ ඒ උනාට රූපෙත් හඳුරු තමයි කියන හැඟීම ඉතුරු වෙනවා. ඒ ඉතුරු නොවෙන්න තමයි අවිද්‍යාව හිඳිනවා කියලා කියන්නේ. මේ සංස්කාරයේ මේ කර්මසිත පතිත වෙන රූපය හොඳට පෙන්නලා මේ සිතට පතිත වෙන්න ඉඩ නොතබනවා. තේරෙන්නේ කරන්නේ ඉඩ නොදෙනවා. සමාහිත හඳුරුව කියන අදහස ඇති වෙච්ච හිතට රූපී අයිතියක් ලබා දෙන්නේ නැහැ. ස්පර්ශ ආයතන හයි නැවත්මක් ලබා දෙන්නේ නැහැ. ඔබට පේන්නේ ඇහැට පෙනෙන රූපේ මෙහෙම. කාන්ත ඇහෙන සද්දේ මේ විදිහටයි කියලා. අන්න ඒ විදිහට පෙන්වුවාම හිතින් කීින් කිරින් තමන්ගේ මනස තුල ඇතිවෙච්ච චේතනාව මුල් කරගෙනමයි හිතලා කියලා කරලා තියන්නේ කියන අවබෝධයෙන් දෙන්නේ ලැබෙන තමන්ගේ ජීවිතය මේ ධර්මයෙන් යන කෙනාට හැම මොහොතක් හැම සිද්ධියකම තමන්ට ඒ ඇත්ත ඔප් වෙන විදිහට ඊටපස්සේ තියෙන්නේ. වැරද්දට වගේම නිවැරද්දටත් තියෙනවා. තනියම මොන හරි කල්පනා කරනකොට ඇත්ත නෙන්න මම මේ තනියම මොනේ කල්පනා කරන්න හිතන්නේ කියන්නේ කරන්නේ. එහෙනම් ඇස් ඉදිරිපිට දෙන අරමුණෙත් මෙහෙම නේද කරලා තියෙන්නේ. රූපේ තියෙද්දිම ඒකෙම ඒක වෙනවම තියද්දි වෙනම එකක් අරගෙන හිතලා කියලා කරලා නේද තියෙන්නේ. කියලා තමන්ගේ ජීවිතයේ සාක්ෂි දරනවා මම මේ කියපු කරපු දේ තමයි හැමදාම වෙලා තියෙන සිද්ධිය කියලා. ඊට පස්සේ ස්පර්ශ ආයතන හයේ පිරිසිඳ දකින්න දවසක් එනවා. ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය ස්වභාවය පෙනෙන දවසක් එනවා. ස්පර්ශ ආයතන හයේ තුල කාම වස්තු දේවල් දරුවන් රන් රෙදි මුතුමැණික් නැති ප්‍රාර්ථනා කටයුතු කිසිවක් නැති අප්‍රණිදි ස්වභාවයේ Tamanට තේරෙනවා. තමන්ට රාග වශයෙන් ද්වේෂ වශයෙන් මෝහ වශයෙන් කැමති විය යුතු රාග දේශ මෝහ වශයෙන් ගත හැකි නිමිති කිසිවක් මේ ස්පර්ශ ආයතන හයේ හම්බ වෙන්නේ නැහැ. නැති තැනකට එනකම් එනවා. මොන ඔතෙන්ද කියන අනිමිත්ත ශුන්‍යත අපනිහිත චේතෝ විමුක්ති කියලා. එදාට හටගත් ආයතනයන්ගේ නිරෝධයම ඒ හිතට හසු වෙනවා මිසක සලායත නිරෝධියම හසු වෙනවා මිසක ඇති බවට හම්බ වෙන්නේ නැහැ. යමක් සිහි කරනකොට සිහි කරන්න උදව් වෙන ධර්මතා කලම ඒ හැරූප චක්කුඥා නිරුද්ධයි කියන එකට නුවණයි. ආපහු මේ සිත නිසා අනාත්ම ස්කන්ධය උපදවා ගන්නවා කියන එකට නුවණයි. උපදවා ගන්නේද ශුන්‍යත ස්කන්ධයේ බවට නුවණයි. අපි වගේ අම්ම තාත්ත දකින්න බෑ. දකින්නවා කියන එකක් නෑ. හැම මොඩකමක් නෑ. මේ වගේ ස්කන්ධ ටික උපන්නහම ලෝකයාගේ ප්‍රඥාප්තියක් යෙදෙයි. මං අම්මා දකින්නවා, අම්මා දැක්කා, අහවල් කෙනා දැක්කා, අහවල් තැනට ගියා කියන ආශ්‍රව ලෝකයාගේ මනසේ යෙදෙනවා මේ වගේ රූප උපදිනකොට කියලා තියා ගන්න හොඳට. එයාගේ මනසේ එහෙම රූපයක් රූපය ආරම්භය එයාගේ මනසේ ආශ්‍රවයකුත් නෑ. නමුත් මේ රූපය ආරම්භය දකින්නකොට මේ හාමුදුරමක් නේ කියන ගතිය ලෝකයාගේ මනසේ යෙදෙනවා නේද? ඒක නොදන්න නිසා ලෝකයා මේ රූපේ හාමුදුරම කෙටිට අපහු රැවටලා තින්නවා නේද කියලා තේය ගන්නවා. තේරෙනේ. එතකොට මේ පටිච්ච සම්පද ස්කන්ධ ධාතු ආයතනයන් කොච්චරට ලනුටහය දක්වන්නේ ස්පර්ශ ආයතන හය ඇත්ත පෙන්න පෙන්න සිටී තියෙන උපාදානය නැත්නම් ආශ්‍රෝ ටික ගෙවනවා කියන තැන දක්වනවා. ගෙවන්න යන ක්‍රමයට ඒකට කියනවා මාර්ගය කියලා. ඒකේ ඵලය ආශ්‍රව ගෙවිලා ස්පර්ශ ආයතන හයේ ශුන්‍යත අනිමිත්ත ශුන්‍යත අත්පනහිත ස්වභාවය ලැබ සිටි. ඒක කියන විමුක්තිය. විමුක්තිය කුමකටද? නිවනට. ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධය ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එකට නෝනයි. ඒක කියන නිරුද්ධ සංඥාව. එතකොට නිරෝධයටත් නෝනයි පටිණි සංගයටත් නෝනයි. පටි නිසග්ගය කියලා කියන්නේ නැවත නූපදවනවා කියන ධර්මතාවයට නුවණ. මේ ප්‍රත්‍ය නිසා හටගත් ධර්ම ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි. ඊබඳු ධර්මතාවයේ ආරම්භය රාග දේශ මොහ නැති නිසා නිබුදු ආයතනේ නැවත නොහට ගන්නවා කියන කමටත් නුවණ. පටි නිසග්ගයටත් නුවණ. නැවත මේ ස්කන්ධයන්ගේ නූපදින ස්වභාවයට මහට ගන්නව ස්වභාවයට නෝන. ඒ අනුත්පාද බවට කියනවා නිවන කියලා. සත්‍ය නිරුද්ධෙන් නිරුද්ධ වෙච්ච බවටත් සත්‍ය නිරෝධයෙන් නිසා නොහට ගන්න බවට කියනවා නිවන කියලා. එතකොට ඔන්න ඔය ටිකටයි අපි මේ ශාසනයට ආවේ. ගෙදර ඉඳගෙන අපේ හිතේ තියෙන ආශ්‍රව ගිවා ගන්න උදව් වෙන විදිහට ස්පර්ශ ආයතන හයට හිත තියන්න අපි දන්නේ නැහැ. අපිට උගන්වලා නැහැ. හිතේ තියෙන ආශ්‍රවයම්ම ස්පර්ශ ආයතන හයට තබලා ස්පර්ශ ආයතන හය නිසා ආශ්‍රවම් පුදවා ගන්න පැවැත්මකටයි ලෝකී කියලා කිව්වේ. ඒ ලෝකයේ හැමදාම සිතේ තියෙන ගතිය රූපේන රූපේ තියෙන ගතිය සිතෙනුත් අධිවචන සම්පස්සේ පටික සම්පස්සේට පටික සම්පස්සේ අධිවචන සම්පස්සේට තුපල්තේ උපකාර වීමෙන් පැවතුණු සිද්ධියටයි ලෝකේ කියලා කිව්වේ. එතකොට හිතේ තියෙන රාග දේශ මොහ කයෙන් පෙන්නකොට කයේ තියෙන ගති ටික හිතෙන් පෙන්නකොට එයාට ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන හිතේ තියෙන ගති රූපෙන් නම් පෙනෙන්නේ. රූපේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් දකින නිසායි නම් ආයෙත් හිත ජරා මරණ දුක් විඳින්නේ. හිතේ තියෙන ගති රූපෙන් දැකලා රූපේ තියෙන ගති වලට හිතෙන් දුක් විඳලා තියෙනවා. අපි කෙලින්ම හිතෙන් දුක් විඳින්නේ නැහැ. හිතේ තියෙන ගති ටික රූපෙට ප්‍රකට, ස්කන්ධ ටිකට ප්‍රකට කරලා ස්කන්ධ ටිකෙන් ආපහු බලාගෙන හිතෙන් දුක් විඳිනවා. ජරා මරණ හිතෙන් ජරා මරණ රූපයක් හදලා ඊට පස්සේ ජරා මරණ දිහා බලාගෙන අඬනවා. හැමදාම කරලා තියෙන්නේ ලෝකේ තියෙන ජරා මරණයකට අපි ඇඬුවේ නැහැ. අපි ඇඬුවේ කොහොමද? බාහිර අපේ හිතෙම බාහිර පුද්ගලයෙක් හදලා පුද්ගලයෙක්ගේ මරණයක් හදනවා. අවිද්‍යා සංකාර කියන කර්ම පැත්තෙන් කරන් දුක් වූ ස්කන්ධ ටික හදනවා. හදලා මහලු බවෙන් ලෙඩවීමෙන් මහලු බව මරණයෙන් දුක් විඳිනවා. කෑග ගන්නව, පොපියක් ගන්නව. ඉතින් අන්තිමට ලෝකේ කියලා හැමදාම අනන්ත සංසාරේ අපි කරලා තියෙන යෝග අවාසනාවකට මුළු ලෝකෙට සතුම නොතේරුනේ තෝක. මම කියන්නේ මස් රාත්තලක් ගෙනාවහම මස් ටිකක් ගෙනාවහම ඕක දැකපුවම කණ්ඩ හිතෙන්නේ නැහැ. මාළු කැල්ල ගෙනාවහම දැකපුවම කණ්ඩ හිතෙන්නේ නැහැ. කණ්ඩ ප්‍රිය හිතෙන ආස හිතෙන විදිහට ඉස්සෙල්ලා හදාගන්න. පාන් කුඩු ටිකක් තවරලා තෙල් වල බෙදලා තිබ්බාම දකින්න කොටත් ආසයි. මේ ගඳටත් ආසයි, රසටත් ආසයි. දැන් තමන්ගේ හිතට ආස එන විදිහට තමන්මයි හැදුවේ, තමන්මයි හදාගත්තේ. කඩෙන් කවුරුවත් දුන්නේ තමන්ට ආස හිතෙන විදිහ මාළු කෑල්ල. තමන්ම නිකම්ම ආස හිතෙන්නේ නැති මාළු කෑල්ලක් ගෙනල්ලා ලුණු දාලා, ඇඹුල් දාලා, මිරිස් දාලා, පාන් කුඩු තවරලා හොඳ උපායවල ටිකක් කරන්නේ තමන්ගේ ආයතන ටිකෙන් බැඳෙන විදිහට. කල්ලා තෙලේ දාලා කර වෙන්න හදලා ඔන්න මේසෙ උඩින් තිබ්බහම ඒක තමම්ම කරපු එකේ විපාකේ තමම තමයි විඳින්නේ. ඒක තිබ්බහම දැන් ඒක දිහා බලන කොට තමන්ට ආසයි. ගඳ සුවඳටත් ආසයි, රසටත් ආසයි. ඒ වගේම සැප විඳිනවා විඳින toy වගේ විදිහටම වගේ දුක විඳින්නේ toy විදිහටම. ඔය විදිහටම හොඳට ලුණු ඇඹුල් දාලා මහලු බව මරණේ ලෙඩ රෝග හදා ගන්නවා රූපේ මගේ. ඊට පස්සේ මට මේ ලෙඩේ නේද, මම දැන් මහලුයි නේද, මම මැරෙන්න යනව නේද කියලා තමන් මහලු වීමේ ලෙඩ වීමේ මැරීමේ දුකත් විඳිනවා. මේ කය කනබුන ආහාරයෙන් හැදුණු එක උපාදාය රූපය. හිතේ තියෙන ගතියෙන් මේ කය මම කරගෙන හිතේ තියෙන මහලු බව ජරා ජීර්ණ බව ලෙඩවීම මරණේ මේ කයට ආදේශ කරද මගේ කය ලෙඩ වෙලා මගේ කය මහලු වෙලා කියන තැනකින් දැන් දුක් විඳින්නත් පුළුවන් වෙලා අපිට. මොකද නැත්තම් මහ භූත ටිකේ තිබුණාද? චිත්තජයික ටිකේ තිබුණාද? බදපු මහලු කැල්ල කනවා වගේම තමයි දුකත් හොඳට ටේස්ට් එකට හදාගෙන තමයි දුක් විඳින්නේ. හොඳට සැප විඳින්න විවිධාකාරව හැදකලා රසට හදාගන්න පුළුවන් වගේම ඔය හැකියාවෙන්ම හොද්දට විඳින්න පුළුවන් විදිහට දුකත් අපි හදාගන්නවා. හදාගෙන විඳින්නේ නිකන් එන්නේ නැහැ දුක. කවුරුවත් හදලා නැහැ දුක. ඒකයි දුක නැති කරගන්න දුක ඇති කරගත්තා වගේම දුක නැති කරගන්නවා කියන එකත් අපිට දුක නැති කරනවා කියන එක අපිට කරගන්න වෙලා තියෙන දුක ඇති කරගෙන තියෙනත් අපි නිසා. දුක වෙන කෙනෙක් නැති කරලා තියෙනනම් කවුරු හරි අපි පැත්තකට ඉන්නකොට බෝනස් එකක් වගේ දුකත් නැති කරලා දෙයි. කුඩියට හෝ දෙන්නත් පුළුවන් වෙයි. නමුත් එහෙම බැරි මොකද? ඇති කරගෙන තින්නේ අපි නිසා. ඉතින් ඒ නිසායි මේ බණ දහම් ඉගෙන ගන්නවා කියනකොට ඉගෙන ගන්නවට වඩා වටින්නේ ඉගෙන ගන්න අර්ථය. මොකක් සඳහාද මේ කරන්නේ ඉගෙන ගන්න කියන්නේ? මේ උපාදානය නැති කරගන්න ආශ්‍රයක් ක්ෂය කරගන්න කර්මයක් ක්ෂය කරගන්න ඊගාවට කෙලෙස් නැති කරගන්න කියලා අපි කතා කරනවා. මේ කෙලෙසි නැති වෙන්නේ නැහැ. කෙලෙසි රූප මත සද්ද ස්පර්ශ ආයතන හරිට තබ තබ කෙලෙසියකින්ම තබල කෙලෙසියකින් විස්තර ගන්නතා මෙයා නැති වෙන්නේ නැහැ. කිතියෙන් ගත්තම මහා ගැඹුරු සිද්ධියක් නෙමෙයි මේ කියන්නේ. හැම වෙලාවෙම හිතේ තියෙන gati ටික මේ gati ටික ගෙවා ගන්න තියෙන එකම උපාය තමයි අවිද්‍යා නිරෝධය සම්මා දිට්ඨිය. මේ ස්කන්ධ ධාතු ආයතන ටිකේ ඇත්ත පින්නන එක. හිතේ තියෙන gati වලට පිහිටක් ලබන්න දෙන්නම එපා. ඉඩක් ලබන්න දෙන්නම එපා. ස්පර්ශ ආයතන හැයේ හැම වෙලෙම පින්නන. ඒක හැම වෙලෙම සිහියෙන් ඉන්න කියන්නේ තෙලපත් ජාතකෙකින් අර තෙල පත්‍රයට උපමා කරලා පෙන්වන්නේ ඒ වගේ කෙල් බිඳුවක් හරි හැලුනොත් කෙලින්ම වදකයා කොටනවා වගේ සිහිය නැති වුනොත් කෙලින්ම කර්ම රැස් වෙනවා. ඉතින් ඔන්න ඔකට තමයි නිවන් දැකින්ද කටයුතු කරන්න.
නිරෝධ සංඥාව සංඥා නිරෝධේ ඊගාවට සංඥා වේදෙනිනව සමාපatti කියලා අපි කියන්නේ සමාපatti සමාදිනේ කියන්නේ. ඒක ඒකේ චුට්ටක්
නිරෝධ සංඥාව කියනකොට සංඥාවක් තියෙනවා. පඨවිය පඨවි යන සංඥාත් නැහැ. ආපෝ ආපෝ තේජෝ තේජෝ වායෝ වායෝ යන සංඥා මිලෝ යන සංඥා පරලෝ යන සංඥා මිලෝ පරලෝ දෙයතර අතර සංඥා කිසිම දෙයක් නැහැ. අපි කියමු භව නිරෝධිය. දැන් වෙනදට අම්මා තාත්තා දුව පුතා ඉන්න ලෝකයක් අපිට හම්බ වෙනවනะ. සිහි කරනකොට එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. නිරෝධයම හම්බෙන්නේ. මේ හැම දෙයක්ම නැති බව නිරෝධ සංඥාවමයි හම්බෙන්නේ. යමක් සිහි කරනකොට සිහි කරන්න හේතු වෙච්ච ආයතන ටික කලම නිරුද්ධයි කියලා නිරෝධ සංඥාවමයි හම්බ වෙන්නේ. දැන් මට ගැ නිරෝධ හම්බුනා කියලා සිහි කළොත් සිහි කරනවා කියන මනස විතරයි මට පෙනෙන්නේ. ඒකද ප්‍රතිනිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එකට නෝන. මෙහෙම සිහි කරනවත් එක්කම කලින් වෙනදට කෙනෙක් ඉන්නවා දෙයක් ඉන්නවා කියලා භවයට යන භව නිරෝධයේම මනස හැපිලා තියෙනවා. හැම වෙලාවෙම ඒ දැකපු ඇහැ රූප චක්කුඤ්ඤා නිරුද්ධමයි කියන නෝන එළවසිටිනවා. ඒ වගේ ප්‍රතිනිරෝධයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියන නෝනත් එතකොට නැවත ඒ අරමුණු Tamange manase happila නැති නිසා නැවත ස්කන්ධිය නූපදීන් ස්වභාවයට ගිහිල්ලා කියන එකටත් නුවණින් ඉන්න එකට කියන නිරෝධ සංඥාව කියනවා. තව පැත්තකින් කෙටියෙන් ගත්තොත් ඔක ඔය මම එදිනෙදා ජීවිතයෙන් අල්ලන නිරෝධ සංඥාවට අර්ථ දෙන්නේ නමුත් සමස්තයක් වශයෙන් ගත්තොත් ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන එක ධර්මතාවය. නමුත් ඇති වෙන හැම දෙයක්ම නැති වෙද්දී නැති වෙන බව හසු නොවි ඇති වෙන බව විතරක්ම හසු වෙලා අපිට ලෝකයක් ඇති පැවැත්මක් ඇති බවක් හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන ඇති බව මේ මනස පිළිබඳ ධම්මායතනෝගේ ලෝකය. නැති බව හමු නොවි ඇති බව විතරක් හම්බවීම නිසා හම්බ වෙච්ච පංච උපාදාන ස්කන්ධ ලෝකයක් මේ ලෝකයේ තියෙන ධම්මායතනෝගේ හේතුව. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන ධර්මතාවය ජීවිතයේ වුණාම අවිද්‍යාව නැති වුණාම ඇති වෙනවා කියන ධර්මතාවය හමු නොවි නැති වෙනවා කියන ධර්මතාවය මේ ලෝකයේ තිබ්බ වගේම අතරක් නැතුව මේ මනසේ පැතිර පවතින ඇති වෙද්දිත් ඇති වෙන දේ තුල හිත නොරැඳි නැති වෙන බවම හම්බ වෙනවා. අද අපිට නැති වෙද්දිත් නැති වෙන බව හම්බුනු වී ඇති වෙන බව හම්බ වෙනවා වගේ ඇති වෙද්දිත් ඇති වෙන බව හම්බුනු වී නැති බව තුලම හිත රැඳෙනවා. ඒක මේ ධම්මායතන යනුවගේ ගතියක්. ඒකයි නිවන බාහිරයි ධම්මායතනේ පරිවර්තනයි කියලා කියන්නේ. එතකොට ඒක අපිට අද මනසේ තියෙන මේ ගතිය භවයේ හැටියට පිහිටියාම අපිට තේරෙන්නේ නැහැ මනස කියලා අපිට පෙනෙන බාහිරම්මල තත්ත්වල ඉන්නවා වගේ. ඒ ගතිය නිරුද්ධ වුණාම බාහිරම්මල තත්ත්වල ඉන්නවා කියන වෙනුවට බාහිර එහෙම දේවල් නැහැ කියන කම එළඹෙයි. ඒක වෙලා තියෙන්නේ මේ ආධ්‍යාත්මය. ධම්මායතන යනු ගිහිල්ලා තියෙනවා. එහෙම නැතුව කලවත් භවය කියලා ඔහෙ තිබුණේ හැම වෙලේම භවය කියන එක තිබුණේ මෙහෙයි. ඒකයි අම්මා තාත්තා මැරුණත් භවය හින්දෙන්නේ නැත්තේ. එතකොට අන්න ඒ අතරක් නැතුවම නැති සංඥාවක ඔක නැති බව බලන් දෙපා එළඹ සිටින්නවා එළඹ සිටිනවා. අන්න ඒ මට්ටමට කියන නිරෝධ සංඥාව කියලා. සංඥා නිරෝධය කියලා කියන්නේ සියලුම වේදනා සංඥාව නිරුද්ධයි එක්ම වේදනා සංඥාවක ප්‍රත්‍ය බලලා ප්‍රත්‍ය නිසා උපන්න මේ වේදනා සංඥාව ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා ඒ සංඥා නිරෝධයට හිත තබලා ස්පර්ශ නිරෝධයට එක්කම සංඥාව නිරුද්ධ වෙනවා. එතකොට විඥාන මුකුත් නැහැ සංඥා මුකුත්ම නැහැ. නිරෝධ සංඥාවක්වත් නැහැ සංඥා නිරුද්ධයි. සමාධිය තිබුණොත් ඒ සංඥා නිරෝධයක පිහිටීම දින 7 දක්වාම පවත්වන්න පුළුවන්. ඒකට සංඥා නිරෝධයේ සමාපත්තියක් කියන්නේ. සංඥා නිරෝධයට පැමිණ වාසය කරන්න පුළුවන් වෙන්නේ සමාධිගත මනසකින් ගිය කෙනාට විතරයි. එතකොට නිරෝධ සංඥා වෙති හැම සංඥාවක්ම නෑ නිවන අරමුණු වෙච්ච නිරෝධි අරමුණු වෙච්ච සංඥාවක් තියෙනවා නිරෝධ සංඥාවක් තියෙනවා සංඥා නිරෝධය කියනකොට සංඥාවම මුකුත්ම නෑ නිරුත්තරයි එතකොට සිහි නැති වෙච්ච මිනිස්සෙකුත් මැරිච්ච මිනිස්සෙත් සංඥා නිරුද්ධච්ච මිනිස්සෙත් එකයි වෙනසකට තියෙන්නේ මැරිච්ච කෙනාගේ සංඥා නිරෝධයට පත්වෙච්ච කෙනාගේ වෙනසකට කියන්නේ ජීවිතේන්ද්‍රිය බිඳිලා නැහැ. ඒ කියන්නේ සංඥා නිරෝධයට පත්වෙච්ච කෙනා මේ මැරිච්ච කෙනාගේ මේ ඉන්ද්‍රිය බිඳිලා, ප්‍රසාද බිඳිලා, ආයුෂය හිඳිලා, උෂ්ණය හිඳිලා. ඔච්චර වෙනස. සංඥා නිරුද්ධ වෙච්ච කෙනාගේ වෙනසකට කියන්නේ ඉන්ද්‍රිය අතික ප්‍රසන්නයි. තතම දීප්තිමත්ව බල්බලනවා මේ ප්‍රස චක්කු මේවා ශරීර වර්ණ මේවා අධිකව බබලන හරිද ඉන්ද්‍රිය බිඳිලා නැහැ උස්නේ හිඳිලා නැහැ එච්චරයි නැත්තම් සිත් නැහැ නාම ධර්ම මොකුත්ම නැහැ එකමයි ඔච්චරයි වෙනස තියෙන්නේ නිරෝධ සමාපත්තිය සමවැදින්න වෙනකොට බලුවන් යමක් අදිෂ්ඨාන කළ සමවැදුණු කිසිම කෙනෙකුට ඒ වස්තුව හොල්ලන්නවත් බෑ. ඒකේ හැටම හැර කරන්නවත් බෑ. ඒ නිරෝධ සමපත්‍ය සංවැදිලා ඉන්න කාලෙදි මේ ශරීරයට මොනවා හරි දෙයක් කරන්න හදුවට වෙන්නේ නැහැ. කිසි දෙයක් කරන්න බෑ. මේක ගිනි තිබ්බත් පිච්චෙන්නේ
නැහැ.
සංඥා වේදිත නිරෝධ වේදිත කියලා කියන්නේ වේදනා වූ කියන එක සංඥා වේදනා වූ නිරුද්ධයි කියන එක සංඥා වේදිත අවේදිත සුඛ කියන්නේ විඳීමෙන් තොර වේදිත අවේදිත කියලා කියන්නේ විඳින නොවඳින වේදිත කියන්නේ වේදනා වූ කියන එක සංඥා වේදිත සංඥා වේදනා වූ නිරුද්ධයි කියන එකමයි කියන්නේ
ලෝකේ
කරුණ තේරුම් ගන්නට ඕනේ මේ නිරෝධ සංඥාව ගත්තාම මේ නිරෝධ සංඥාව නිවන ඌවකුත් තියෙනවා නිවන නෝවකුත් තියෙනවා කියන එක තේරුම් ගන්නට ඕනේ නිරෝධ සංඥාවම ලෝකයා නිවනද මඤ්ඤණා කරන මට්ටමේ නිවනක් තියෙන්න පුළුවන් නිරෝධ සංඥාව තියෙනවා මේ නිරුද්ධයි කියන සංඥාව තියෙනවා නමුත් පුද්ගලයායි ආයතන ටික ඒක දැනගන්න කෙටි ක්‍රමයක් තියෙනවා ආයතන ටික හම්බ වෙන වෙලාවේදී සත්‍ය පුද්ගලයා ආත්මීය දේවල් වස්තු හම්බ වෙනවා කියන මට්ටමක ඉඳගෙන කෙනෙකුට සමාධිය නිසා දැන් ඇහැ නැහැ රූප නැහැ චක්කු විඤ්ඤාණ නැහැ කියලා තේරෙන්න පුළුවන් ඒක නිරෝධය ඒනාට නිරෝධ ධාතුව නෙමෙයි.
නිරෝධේ ආරම්භ
නිරෝධ සත්‍ය නෙමෙයි.
පුතඥාත්
නිරෝධ සත්‍ය නිරෝධයක් කියේ. මෙතක නිවන නෙමෙයි. ඒක සමාධියේ බලෙන් තියෙනවා. ඒ සමාධිය නැති වෙච්ච ගමන්ම අර සංඥා අර නිරෝධ සංඥාව කෝපේ වෙනවා. ආයතන ටික පරිහරණය කරනකොට පරිහරණය කරද්දිම මේ ආයතන අනිමිත් ශුන්‍ය තප්පනහිත ස්වභාවයකින් තිබුණොත් ආයතන ටික හිස් වෙලා තිබුණා. ස්කන්ධ නිරෝධී පෙනෙන්නේ. ස්කන්ධ නිරෝධී පෙනෙන්නේ යටි ස්කන්ධ තිබිලා නැත්තම් අනිත් කෙනෙකුට ස්කන්ධ නිරෝධී සාක්ෂාත් වෙන්නේ යටි ස්කන්ධ කොහෙන්ද? එයාට හම්බුනේ අම්මනම් තාත්තනම් ගෙවල්නම් ගස්කොළන්නම් එයා කොහොමද ස්කන්ධ නිරෝධියක් දකින්නේ? ස්කන්ධ නිරෝධියක් දකින්නවා කියලා කියන්නේ එතන ස්කන්ධ ටිකයි තියෙන්නේ. ඇතුළේ හිස් වෙන්න ඕනේ. ඒකයි අනුගාදා පරිනිර්වාණය කියලා කියන්නේ. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙස් කිරණීම නිසා සාක්ෂාත් වෙන ධර්මතාවය. උපාදාන සහිතව අනුපාදා පරිතස්සනා කියලා එකකුත් තියෙනවානේ. උපාදාන පරිතස්සනා අනුපාදාන පරිතස්සන අනුපාදාන අපරිතස්සන කියලා තියෙනවා. ඒ කියන්නේ අත හැරීම නිසා බය වෙන කෙනෙකුත් ඉන්නවා. අත හැරීම නිසා බය නොවෙන කෙනෙකුත් ඉන්නවා. අල්ලා ගැනීම නිසා බය වෙන කෙනෙකුත් ඉන්නවා. අල්ලා ගැනීම නිසා බය නොවෙන කෙනෙකුත් ඉන්නවා. අල්ලා ගැනීම අතහැරීම නිසා බය වෙන කෙනෙකුත් ඉන්නවා. බය නොවෙන කෙනෙකුත් නෑ. අල්ලා ගැනීම නිසා බය නොවෙන කෙනෙක්, අල්ලා ගැනීම නිසා බය වෙන කෙනෙක්, අතහැරීම නිසා බය වෙන කෙනෙක්. ඒ කියන්නේ දැන් ලෝකේ මගේ, මම මගේ කියලා ලෝකේ හැම දෙයක්ම අල්ලගෙන ඉඳීම නිසා දුකට බයට පත්වෙච්ච ජීවිත තියෙනවා. ඒ දුකෙන් බයෙන් බේරෙන්න කියලා හිතවක් නෑ කෙනෙක්. බන භවනා කරනදි අනේ මාව නැති වෙන්න හදනවා, මගේ දිවල නැති වෙන්න හදනවා වගේ බයකුත් ඇති වෙනවා සමහරවිට. අනුපාදා පරිත්‍සන කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. උපාදාන වශයෙන් නොගෙන නොගෙන නොගන්නා ගතිය නිසා බයක් ඇති වෙනවා. එතකොට මට මොකද වෙන්නේ කියලා
නිවන් දැක්කම කොහොමද?
අනුපාද අපරිතස. මම මේ පටිච්චසම්පාදයේ සංග්‍රහ සංග්‍රහ වාරය කරන්න කියලා හිතුවේ. නිකන් ඒකේ තියෙන ඔබ හන්ට එහෙම බලාගන්න. දැන් ඔය ටික කරේ.